සුපුරුදු පරිදි අදත් සිකුරාදා දිනේ අපි සූදානම් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය තරමක මතභේදාත්මක තරඟ සංචාරයක් බවට පත් වුණා. තරඟ ප්‍රතිඵල නිසා නම් නෙවෙයි, විශේෂයෙන්ම මේ තුන්වැනි ටෙස්ට් තරඟය අතරතුරදී අපිට වාර්තා වුණා වායු දූෂණය හේතුවෙන් තරඟය කීප වතාවක් නතර කිරීමට සිදු වූ බව. මේ කරුණු කාරණා පිළිබඳව අද අපි ක්‍රීඩා විශේෂඥයන් කතා බහ කරන්නට සූදානම්. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අපි දැනගන්නට කැමති රංගන, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආශ්‍රිතව වාර්තාවන විශේෂ කරුණු කාරණා ප්‍රථමයෙන්ම.
ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් වුණා සංජය. කෙසේ වෙතත් එකට බිඳුවක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්කල මේ තරගාවලිය එකට බිඳුවක් ලෙස පරාජයට පත් වුණත් තමන්ගේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්විය හැකි තරගාවලියක් ලෙසයි සමස්ත තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම නිමාවට පත් කරන්නේ. විශේෂයෙන්ම තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දිල්ලිහිදී පැවැත්වුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා, අධිෂ්ඨාන පූර්වකව පන්දුවට පහර දීමේ දක්ෂතා ඉතාමත්ම ඉහලින් කැපී පෙනුණු බව සඳහන් කරන්නට ඕනේ. ඉන්දියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා ලකුණු 536ක් ලබා ගත්තා. කඩුලු 7ක් දැවී තිබියදී මෙහිදී ඉන්දියා කණ්ඩායමට තමන්ගේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීම නැවැත්වීමට සිදු වුණේ ඒ වන විට දෙවන දිනේ තරඟයේදී විවිධ අවස්ථාවලදී වායු දූෂණය හේතුවෙන් තරඟයට බාධා එල්ලවීමයි. මෙය සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී මීට පෙර වාර්තා වූ අවස්ථාවක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිවා ආහාරයෙන් පසුව තරඟය සඳහා පිවිසුනේ මුව ආවරණ සහිතවයි. ඒ වගේම අවස්ථා කිහිපයකදීම තමන්ට තවදුරටත් පිටියේ ක්‍රීඩා කිරීමට නොහැකි බව දන්වමින් ලහිරු ගමගේ වගේම සුරංග ලක්මාල් ක්‍රීඩාංගණයෙන් ඉවත් වී යන ආකාරය දක්නට ලැබුණා. එක් අවස්ථාවක ශ්‍රී ලංකාවේ පන්දු රකින්නන් මදි වීම නිසාවෙන් පන්දු රකින්න දස දෙනෙකුගෙන් පන්දු රකින්න ආකාරය දක්නට ලැබුණා. ඒ අවස්ථාවේදී බෞද්ධ චිකිත්සක ඇතුළු ශ්‍රී ලංකාවේ සහාය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ක්‍රීඩක ඇඳුමෙන් සැරසී අවස්ථාවක් ලදහොත් පන්දු රැකීමට පිටියට පිවිසීමට පවා සූදානමින් සිටියා. අතිරේක ක්‍රීඩකයෙකු පවා සොයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුණා. ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩාගාරයේදී වමනය කළ බව, වෛද්‍යවරුන් පවා සනාථ කළ බව ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ සඳහන් කර සිටියා. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් ඉන්දියා ක්‍රීඩකයින් තමන්ගේ නොසතුට පළ කිරීමයි. විශේෂයෙන්ම නායක විරාට් කොහලි ශ්‍රී ලංකාව පන්දු යැවීමට අදිමදි කරන අවස්ථාවේදී තමන්ගේ ඉනිම අත්හිට වූයේ ඔබට නොහැකි නම් අපි පන්දු යවන්නන් එන්න අප ඉනිම අත්හිටවන්නම් කියා තරමක් කොපෙන් තමයි ඔහු තමන්ගේ ඉනිම අත්හිට වුණද අපිට දක්නට ලැබුණේ. එසේ වෙතත් එම දිනේ අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී පවා ඉන්දියාව පැත්තෙන් අපට වාර්තා වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ, විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාව මදකම නිසාවෙන් මේ ආකාරයේ තත්වයකට මුහුණ දුන් බවයි. නමුත් සංජය, තරඟාවලිය දිනෙන් දින ඉදිරියට යන විට අවසන් දිනේ පමණ වන විට ඉන්දියාව පැත්තෙන් පවා අපට තොරතුරු වාර්තා වුණා මෙය සැබවින්ම වායු දූෂණය නිසා සිදු වූවක් බව. එවැගේම ශේක දවන් පවා සඳහන් කර තිබුණා තරඟයේ කල් මැරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගය නොවේ, සැබවින්ම ඔවුන් මේ වායු දූෂණය නිසාවෙන් අපහසුතාවට පත්වන්නට ඇති බව තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මෙන්න මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහ පවා පැමිණිලි කර තිබුණා, ශ්‍රී ලංකාවේ පුහුණුකරු පවා පැමිණිලි කර තිබුණා. ඒ අනුව තමයි ICC අවධානය මේ තත්ත්වය සඳහා යොමු වුණේ. ඒ අනුව ICC මේ වන විට පවසා තිබෙනවා එළමෙන පෙබරවාරි මාසයේ පැවැත්වෙන තමන්ගේ මීළඟ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණුපකාරණා සාකච්ඡා කොට අලුත් නීති රීති හඳුන්වා දීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පවා ICC සූදානම් බව. ඒ ආකාරයෙන් තමයි සංජය මේ වායු දූෂණයේ තත්ත්වය වාර්තා වුණේ. ඉන්දියාවේ වෛද්‍යවරයෙක් පවා සඳහන් කර තිබුණා ඉන්දියා ක්‍රීඩකයින් අපහසුතාවට පත් නොවුනත් මෙය ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවට පවා ඉතාමත්ම අහිතකර තත්ත්වයක් බව. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු ඉනිම සඳහා සියලන් දෙවි ලකුණු 373ක් ලබා ගත්ත ඇන්ජලෝ මැතිව්ස් කලකට පසුව 2015 අගෝස්තු මාසෙන් පසුව ශතකයක් වාර්තා කළා. ලකුණු 111ක් ඔහු ලබා ගත්තා. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක් ලබා ගන්නට සමත් වුණා. මේ දක්ෂතාව නිසාවෙන් නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ වර්ගීකරණයේ 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු පළමු වතාවට තමයි පළමු දස දෙනා අතරට පැමිණ තිබෙන්නේ. පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමට කඩුලු පහක් දැවේ ලකුණු 246ක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවට හැකිනම් තරගයේ ජය ගන්න කියා ලකුණු 410 ඉලක්කයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා නවක පිතිකරුවන් අධිෂ්ඨාන පූර්වකව පන්දුවට පහර දෙන ආකාරය අපට දක්නට ලැබුණා. දලංජය ද සිල්වා නැගී සිටියා, තමන්ගේ තුන්වන ශතකය වාර්තා කළා. ඒ වගේම රොෂෙන් සිල්වා මංගල ටෙස්ට් තරගයේදී නොදැවි ලකුණු 74ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම තරගයේ පරාජයෙන් බේරා ගත්තා කිව්වොත් මානිවැරදි. අනුව ධනංජය සිල්වා තමයි වසර 10කට පසුව ශ්‍රී ලංකාවෙන් පිටත ටෙස්ට් ක්‍රිකට් තරගයකදී සිව්වන ඉනිමේදී ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වන්නේ. මීට පෙර 2007 වසරේදී කුමාර සංගක්කාර මේ දස්කම දක්වා තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ටෝරේ ධනංජය සිල්වාගේ මේ ලකුණු සංඛ්‍යාව තමයි ඉන්දියාවේදී කිසියම් කණ්ඩායමක ක්‍රීඩකයෙකු ඉන්දියාවට එරෙහිව සිව්වන ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තා වන්නේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ස්. 1987 තරග වාරයේදී තමයි මේ ක්‍රීඩාංගණයේදීම ඔහු එම දස්කම දක්වා තිබෙන්නේ. මේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතාවන්ගේ සියලු ගෞරව මේ වන විට නවතම පිතිකරන පුහුණුකරු තිලාන් සමරවීර වෙත හිමි වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඔහුගේ මඟ පෙන්වීම මත තමයි මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ඉතාමත්ම සංයමයෙන් යුක්තව පන්දුවට පහර දීම සඳහා පුරුදු වී තිබෙන්නේ කියන බව තමයි බොහෝ දෙනෙකු පවසන්නේ. ඒ අනුව තරගාවලිය පරාජයට පත් වුණත් ශ්‍රී ලංකාව පැත්තෙන් සතුටට පත් විය හැකි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නිමාවට පත් කළා. ඉන්දියාව අංක 1 සිටියත් අංක 6 සිටින ශ්‍රී ලංකාව ඉතාමත්ම හොඳ තරගයක් ලබා දුන් බවත් මෙහිදී සඳහන් කරන්නට පුළුවන්. විරාට් කෝලි තමයි තරගයේ වගේම තරගාවලියේ වීරයා බවට පත් වුනේ. මේ වන විට විරාට් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියටත් පැමිණ තිබෙනවා. සංජය,
රංගන, මේ කරුණු කාරණා අතරතුර එක් දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබා නොගෙන ඉන්දියාව වෙත ක්‍රීඩකින් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කටයුතු කළ බවට යම්කිසි ආකාරයක තොරතුරක් අපිට පසුගියදා වාර්තා වුණා. මේ මතභේදාත්මක කාරණය පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව් සංජය, ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගී වන 16 දෙනෙකුකින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ පසුගියදා නම් කරනු ලැබුවා. මේ සඳහා සහභාගී වෙන ක්‍රීඩකින් 9 දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා පිටත් යාම සඳහා දෙසැම්බර් මාස 4 වනදා රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණියා. නමුත් එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය නොලැබුණු බව සඳහන් කරමින් ඔවුන්ව නැවතත් ආපසු හරවා එවීමට සිදු වූ බවයි අපට එදින වාර්තා වුණේ. මේ දෙසැම්බර් 4 වනදා තමයි සංජය මේ සිදුවීම වාර්තා වන්නේ. දෙසැම්බර් 4 වනදා වන විටත් තරගාවලියට සහභාගී වන කණ්ඩායම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය පවා දැනුවත් කර තිබුණේ නැහැ. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තමන්ගේ දැඩි නොසතුට පළ කර තිබුණා. විශේෂයෙන්ම ඔහු සඳහන් කරන ආකාරයට නායක තිසර පෙරේරා ගුවන් යානයේ සිට ඔහුට දුරකථන ඇමතුමක්ගෙන සඳහන් කර තිබුණා මේ වන විට කණ්ඩායම ගුවන් යානයේ සිටින්නේ මොකද අපි කරන්නේ කියලා. නමුත් දයාසිරි ජයසේකර සඳහන් කර තිබුණා කරන්න දෙයක් නැහැ, මගේ අනුමැතිය නැහැ, නැවතත් ඔබ පැමිණෙන්නට කියලා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වා සිටියා.
මොකරි මේ ක්‍රීඩකයන් සිද්ධ වුණා නම් ඒ වගකීම අපිට ගන්න බැරුව යනවා. මොකද අපේ අනුමැතියකින් තොරව තමයි උන් ගිහිල්ලා තියෙන්නේ. වගකීම් බාර ගන්න ක්‍රිකට් ආයතනයේ ඉන සේවකයන්, මොකද අඩුම තරමේ ක්‍රිකට් සංගමේ සභාපති දන්නෙත් නැත්නම් කවුද යන කණ්ඩායම කියලා. ඉතින් විශාල ප්‍රශ්නයක්. ඒකට වග කියන්න ඕනේ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම ක්‍රිකට් ආයතනය සම්බන්ධ යුතුකමක්. එයින් යම් පාඩුවක් වුණා නම් ඒ අදාළ නිලධාරීන්ගෙන් ඒ පියවීම කරගන්න කියලා. පාලක මණ්ඩලයෙන් ඒ සල්ලි වියදම් කළ යුතු නැහැයි කියලා.
රංගන, අපි තවමත් කතාබහ කරමින් සිටින කාරණයක් තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය කාට හිමි වේවිද කියන කාරණය. චන්දික හතුරුසිංහට මේ කාරණය හිමිවීම තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් ස්ථිර කර නැහැ. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ස්ථිරවම සඳහන් කර සිටියා සංජය, මේ මාස අවසානයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමට නියමිත බව ඒ ඉතාමත්ම සතුටුදායක ආරංචියක් බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තවත් කාරණාවක් ඔහු සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ ආකාරයෙන් වගකීම් විරහිතව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් මෙම ක්‍රිකට් ආයතනයේ විසිරුවා හැර තාවකාලිකව අතුරුපාලක කමිටුවක් පවා බිහි කිරීමට තමන් පසුබට නොවන බව එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මේ එහිදී අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතා,
ක්‍රිකට් වලට අතුරුපාලක මණ්ඩලය අවුරුදු 8ක් තිබුණා. ඒ පහුගිය අවුරුදු 8 ඇතුළත අපිට විශාල ක්‍රිකට් වල කඩාවැටීමක් තිබුණා. හැබැයි ඒක තිබුණේ යටින්, අපිට තේරුන්නේ නැහැ. පැහැදිලිව මේ ක්‍රීඩා සමාජවලට නතු වෙලා ඉන්නේ මේ සියලු දෙනා. ක්‍රිකට් එක වැඩෙනවා නම් ක්ලබ්ස් වල ඡන්ද වලින් ක්ලබ්ස් වල නායකයන්ගේ ඒවට අහුම්කම් දෙන්න මන්නම් සූදානම් නැහැ. ඡන්ද අපිට කොහොමත් 75කට විතර අඩු ගන්න පුළුවන් වෙයි. 140 ගණන් 45ද කොහෙද තියෙන්නේ. මොකද මේ ඡන්දින්ද තමයි අද මේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය තමන්ගේ බලය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරලා කරන්න දෙන්නේ නැතුව හිර කරලා තියෙන්නේ. ඉතින් එතනින් මේක ගලවන්න ඕන. අනිවාර්යෙන් කවුරු මෙතන සභාපති හිටියත් මට මේක කරන්න බැරි වුණොත් මම ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා හරිනවා. අනිවාර්යෙන් වෙන කරන්න දෙයක් නැහැ.
රංගන පිහිනුම් ක්‍රීඩාවට අපි දැන් අවධානය යොමු කරන්නට සූදානම්. දැනට සිංගප්පූරුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් වන චරන්තගෙන් අපිට වාර්තා වනවා. විශේෂයෙන්ම සිංගප්පූරු ජාතික පිහිනුම් තරගාවලියේදී වාර්තා කිහිපයක් ඔහු විසින් බිහි කළ බවට අපි දැනගන්නට කැමති. මේ සම්බන්ධයෙන් වාර්තා වන කරුණු කාරණත් රංගන.
ඔව් සංජය, හත්වන වතාවට පැවැත්වුණු සිංගප්පූරු ජාතික පිහිනුම් තරගාවලියේදී නව ශ්‍රී ලංකා තරග වාර්තා තුනක් බිහි කිරීමට චරන්තද සිල්වා සමත් වී තිබෙනවා. ඔහු පළමු වතාවට මැතිව් අබේසිංහ විසින් 2015 වසරේදී බිහි කරනු ලැබූ මීටර 100 නිදහස් ආර තරඟ ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළනු ලැබුවා. තප්පර 49.49 කින් ඉසව්ව නිමාවට පත් කරමින්, ඒ වගේම මීටර 100 සමනලාර ඉසව්වෙනුත් ඔහු ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. එයත් නව ශ්‍රී ලංකා තරඟ වාර්තාවක්. මීටර 50 සමනලාර ඉසව්වත් තප්පර 23.96 කින් නිමාවට පත් කරමින් ඔහු තවත් ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා. යනුව ශ්‍රී ලංකා ජාතික වාර්තා තුනක් සමගින් මේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් කරන්නට චරන්තද සිල්වා සමත් වී තිබෙනවා. ඔහු විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඇමරිකා එක්සත් ජනපදයේදී පවා විශේෂ පුහුණුවක් ලැබූ ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට තායිලන්තයේදී ජාත්‍යන්තර පිහිනුම් සංගමේ ආධාර සහ ශිෂ්‍යත්වයක් යටතේ විශේෂ පුහුණු සැසිවාරයකටත් සහභාගී වෙමින් සිටින ක්‍රීඩකයෙක්. අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩාවේ බොහෝ දක්ෂතා දැක්වීමට හැකියාවක් ඇති ක්‍රීඩකයෙකු ලෙසයි වාර්තා වන්නේ.
රංගන ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ තවත් කාරණයකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තම දීර්ඝ කාලයකට පසුව බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරඟ සංචාරයක නිරත වීමට සූදානම් බවට තොරතුරක් අපිට වාර්තා වෙනවා. දැනගන්නට කැමති මේ පිළිබඳ වැඩිදුර විස්තර.
ඔබ සඳහන් කළ ආකාරයටම සංජය, වසර 10කට පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ බලා පිටත්ව යන්නේ. තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ හතරවන වතාවට තමයි කොදෙව් දේශයේ ටෙස්ට් තරඟාවලියකට ශ්‍රී ලංකාව සහභාගී වන්නේ. අවසන් වතාවට පැවති තරඟාවලිය 1-1 ලෙස ජය පරාජයෙන් තොරවයි නිමාවට පත් උනේ. මේ තරඟාවලියේ විශේෂත්වයක් තිබෙනවා, ටෙස්ට් තරඟ තුනක් පමණයි පැවැත්වෙන්නේ. පළමු තරඟයේ ජූනි මාස 6 වනදා ට්‍රිනිඩැඩ්හිදී පැවැත්වෙනවා. දෙවන තරඟයේ ජූනි මාස 14 වනදා බාබඩෝසීදී පැවැත්වීමට නියමිතයි. අවසන් තරඟය ජූනි මාස 23 වනදා පැවැත්වෙන්නේ ශාන්ත ලුසියාහිදී. යනුව මේ තරඟාවලිය ඉතාමත්ම වැදගත් තරඟාවලියක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිරින්දේ කොදෙව් දේශයේ වසර 10කට පසුව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම.
රංගන අපි රග්බි ක්‍රීඩාවට අවධානය යොමු කරන්නට සූදානම්. වයස අවුරුදු 19-15 ලෝක ශූරතා රග්බි තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයක් වශයෙන් පැවැත්වෙන තරඟයක් සඳහා ශ්‍රී ලංකා රග්බි වයස අවුරුදු 19-15 කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. අපි දැනගන්නට කැමතියි මේ සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19-15 රග්බි ක්‍රීඩකයින්ගේ සූදානම පිළිබඳ තතුවිත්.
මෙම තරගයට සහභාගී වන 20 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නම් කරනු ලැබුවා සංජය. වයස අවුරුදු 19-15 ආසියානු රග්බි ශූරතාවලියක් තමයි මෙහිදී පැවැත්වෙන්නේ. නමුත් මෙහි පළමු කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන්නේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශයේ පමණයි. මෙම කාණ්ඩෙන් එක් තරගයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා, අනෙක් තරගයේ හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිතයි. මේ පළමු අදියර තමයි එළබෙන 10 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ. මෙම තරඟ දෙකෙන් ජයග්‍රහණය කරන්න ආ වූ කණ්ඩායමට හැකියාව ලැබෙනවා එළබෙන වසරේදී පැවැත්වෙන වයස අවුරුදු 19-15 ලෝක ශූරතා යොවුන් රග්බි තරඟාවලියට සුදුසුකම් ලබා ගන්නට ආසියානු කලාපය නියෝජනය කරමින්, කෙසේ වෙතත් මෙම තරඟාවලියේ හොංකොං දේශයේ සමග සංසන්දනය කර බලන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඉතාමත්ම පහත් මට්ටමකයි පවතින්නේ. නමුත් ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කරන නවින් හේනකංකා නමගේ සඳහන් කරන්නේ මෙම තරගාවලියේදී පෙරලියක් සිදු කිරීමට තමාතුළු කණ්ඩායම බලාපොරොත්තු වෙන සිටින බවයි. ඒ අනුව එළමෙන 10 වනදා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා ලෝලින්ට අවස්ථාව උදා වනවා. තවත් තියුණු ජාත්‍යන්තර රග්බි තරගයක උණුසුම කොළඹදී විඳ ගන්නට.
වැඩසටහන අවසන් කරන්නට මතින් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්න. 2020 Big Bash League ප්‍රධාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන කාන්තා Big Bash League ක්‍රිකට් තරගාවලිය හෙට දිනේ සිට ආරම්භ වීමට නියමිතයි. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බන් රෙනගේට්ස් කණ්ඩායම නෝත් සිඩ්නි ඕවල් හිදී හෙට දිනේදී තරග වැදීමට නියමිතයි. මේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලියන්ට සුවිශේෂී තරගයක් බවට පත්වනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන චමරි අතපත් වූ මෙල්බන් රෙනගේට්ස් කණ්ඩායමට මේ තරග භාරය තුළ ක්‍රීඩා කරනවා. ඇය විශේෂයෙන්ම පසුගියදා SBS ගුවන්විදුලිය සමගින් සාකච්ඡාවකට එක් වෙමිනුත් ඉල්ලා සිටියා. ඇගේ තරඟ සඳහා සහය දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට පැමිණෙන්නට කියලා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවට ඔබට සවන් දෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ. ඉන් අනතුරුව දෙසැම්බර් මාසේ මේ මාසේ 16 වනදා මෙල්බන් රෙනගේට්ස් කණ්ඩායම ඇඩ්ලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ජීලොන් හිදී තරඟ වැදීමට නියමිතයි. ඒ සමගින් අපි ක්‍රීඩා පිටියේ තතුවිත්ති නිමාවට පත් කරනවා. හමු වෙමු මෙලබෙන සතියේදීත් ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති සමගින්.
SBS 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 Radio